ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂයාංක 1 ආනයන සහ අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීමට කරු අමාත්‍ය අනිල් ජයන්ත.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂයාංක 1 ආනයන හා අපනයන පාලන පනත යටතේ රෙගුලාසි අනුමත කිරීම සඳහා මම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Minister, you have 15 minutes.
Thank you. Session may Vishayank Kayatatia the Idripat Karane Hanaina Hapana and Palana Panatayatate and Regulasiak. May Regulasiat Sambandavan Vishayang up Kaurud Danama Rata Ekaparshiku Ibunad Bavi to Patila Rate Artike Bindavat Latina Tatu Ekadi. ඒ අවස්ථාවේදී ආණ්ඩුව තීන්දුවක් ගන්නවා විශේෂයෙන් වාහන ආනයනය කිරීම නවත්වන්න විදේශ විනිමය ගැටලුව නිසා. කෙසේ වෙතත් ඒ නැවත යථාවත් වීම ඉදිරියට එනකොට
Order please. Deputy Speaker will come to the chair.
Professor Anil Jayanta, you may please continue.
Bahman Bastuti, Katanaika Tumini. Eanu, Didas Visi Hatarai, Hatarai Ekadinati, Amart Nemandle Tirniak Magin, Visheshin me Sancharaka Sestre, Vegavat, Vardanya Katpatkargani make in a Tema Vayatate, Van Rata Hatsia Panahakut, Basrata Desia Panahakut, Yam Tirbadu Sahane and Yatate. කොමවාන දහක් ආනයනය කිරීම සඳහා වූ රෙගුලාසියක් පනවලා තිබුණා. ඒ රෙගුලාසිය ක්‍රියාත්මක බලපවත්වන කාල පරිච්ඡේදයේ විදිහට සඳහන් වෙලා තිබුණේ 2025 ජූනි 30 දක්වා. ඒ අතරේදී අපේ ආණ්ඩුව පත් වුණාට පස්සේ ආර්ථික ස්ථාවර කිරීමේ මූලික අඩිතාලම දමමින් ඉදිරියට එනකොට ක්‍රමිකව ආණ්ඩුව තීන්දුවක් ගත්තා. වාහන ආනයනය සම්බන්ධයෙන් තියෙන බාධක සියල්ල ඉවත් කරන්න අදියර තුනක් යටතේදී ඒ අනුව පෙබරවාරි 2025 පෙබරවාරි පළවෙනිද වෙනකොට සියලුම ආකාරයේ වාහන ආනයනය කිරීම තිබු සීමාවන් අයින් වුණා. කෙසේ වෙතත් මේ රෙගුලාසිය බලපවත්වනවා විශේෂ බදු සාහනයක් යටතේ ජූනි 30 දක්වා ඒක එහෙමම ක්‍රියාත්මක වුණා. කෙසේ වෙතත් මේ විශේෂ අවස්ථරේ යටතේ ගෙන ලද වාහන වරායෙන් නිදහස් කර ගැනීමේදී විද තාක්ෂණික කරුණු කිහිපයක ප්‍රමාවෙන් අපිට අවශ්‍යතාවය පැන නැගුණා. තවදුරටත් ඒ සහනය ඒගොල්ලන්ට ලබා දෙන්න 2025/6/30 අවසන් වෙන්න තිබිච්ච ඒ නීතිය වෙනුවට නව රෙගුලාසියක් පැනවීම කළා. ඒ අනුව එම කාල සීමාව මාස 3කින් වැඩි කළා. ඒ නීතිමය අවශ්‍යතාවයක් ඒ කියන්නේ අනුව 2025 සැප්තැම්බර් 30 දක්වා ඒ අනුව ඒ නීතිමය අවශ්‍යතාවය සම්පූර්ණ කිරීමට මුදල් අමාත්‍යවරයා විදිහට ජතුර ජනාධිපතිතුමා අත්සන් කරන ලද ගැසට් පත්‍රය පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීම තමයි මේ නීතිමය අවශ්‍යතාවය. එතකොට අපේ ආණ්ඩුවත් යටතේ මේ සම්මත පැවතිච්ච තත්වයත් අද පවතින ආර්ථික තත්වයත් විශේෂයෙන්ම අපේ ආණ්ඩුවට වසරක් පිරීම සැප්තැම්බර් 21 වෙනකොට කාලයේදීත් මේ ලබාගත්තු ප්‍රගතිය පිළිබඳව යම් අදහසක් ඉදිරිපත් කරන්න මම කැමැතියි. අද තියෙන තත්වය අපි කවුරුද දන්නව අපේ ආණ්ඩුව ප්‍රධාන තේමාවක් යටතේ තමයි පෙසියලු වැඩ කටයුතු ඉදිරිපත් කළේ. ඒක තමයි පොහොසත් රටක් ලක්ෂණ ජීවිතයක් කියන තේමාව. එය දීර්ඝ කාලයක් බාහිර දුර කාර්යයක් පැති ගණනාවකින් ඉදිරියට යා යුතු කාරණයක්. ඒ කාරණේ ඉෂ්ට කර ගැනීම සඳහා අපි ඒ මොහොතේ පවතින තත්වයන්ට යටත්ව ඒ වගේම දේශීය වශයෙන් විදේශීය වශයෙන් අපිට මුහුණ දෙන්න වෙන තත්වයන් තියෙන අපි අපේක්ෂා නොකරන ඒවා ඇමරිකානු එක්සත් ජනපදයේ අර රෙසිප්‍රොකල් ටැරිෆ් වැනි තත්වයන් පැන නැගුණා. මේ විවිධ තත්වයන් කළමනාකරණය කරමින් මේ පළවෙනි අවුරුද්ද ඇතුළතදී ප්‍රධානම අවධානය යොමු කරපු කාරණයක් තමයි ආර්ථික ස්ථායීකරණය. ඒ ආර්ථික ස්ථායීකරණය පිළිබඳ විවිධ දත්ත එළියට එමින් තියෙනවා. ඒ පිළිබඳ ආර්ථික විද්‍යාඥයන් විශ්ලේෂකයන් වගේම ජාත්‍යන්තර ආයතන මෑතකදී බ්ලූම්බර්ග් වැනි ආයතනයේ විදුණුත් ඉදිරිපත් කළා. මේ දත්ත අනුව පෙනෙනවා ඒ ස්ථායීකරණය දැන් සෑහෙන මට්ටමකට අවිලා තියෙන ඉදිරිය සඳහා අවශ්‍ය පාර නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි මේ ස්ථායීකරණය අපි කවුරුත් අපේක්ෂා කරනවා රට දියුණු කිරීම සඳහා. මේ ස්ථායීකරණය යටතේ නම් ආයෝජන කැඳවන්නට ඕනේ. ආර්ථික වර්ධනයක් ලබා ගන්න බැහැ ප්‍රමාණවත් ආයෝජන නැතුව. ඒ සඳහා ඉදිරියට යනවා නම් ඉතාමත්ම වැදගත් වෙන්නේ ආයෝජකයන්ගේ දේශීය විදේශීය ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු කරගන්න අවශ්‍ය බඩපිටාව නිර්මාණය කරන. ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු අපි කරමින් සිද්ධ තියෙනවා. අවශ්‍ය නීතිමය රාමු ප්‍රතිපාදන අපි සකස් කරමින් ඉන්නවා. හැබැයි ඒ අතරතුරේම බොහෝ දුරට සමහර දේශපාලන හේතුන් නිසා හෝ වෙනත් හේතු නිසා සමාජය ඇතුලේ තව දුරටත් අර අවිශ්වාසය නිර්මාණය කරන කතා තොරතුරු වැරදි තොරතුරු ඇත්ත තොරතුරු විකෘති කිරීම විවිධ දේවල් සිදු වෙනවා. ඒ අනුව මම කරුණු කිහිපයක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ ආර්ථික ස්ථාවරත්වයට බලපාන කාරණා මොනවද කියන එක. එයින් ප්‍රධාන වන්නේ මේ උද්දමනය පාලනය කිරීම කියන කාරණේ. උද්දමනය අපිට තේරෙන භාෂාවෙන් ගත්තාම විදි ගන්න බඩු මුට්ටුවල මිල වැඩිවීම, අඛණ්ඩව වැඩිවීම. එය පසුගිය අර්බුදකාරී තත්වයේ තිබිච්ච වෙලාවේ පසුගිය ආණ්ඩුවලදී 70 80 දක්වා ඉලක්කයකට ගියා. ඒ කියන්නේ රුපියල් 100කට ගන්න තිබිච්ච බඩු ප්‍රමාණය මිලදී ගන්න එකවර රුපියල් 170ක් 180ක් ගෙවන්න උනා. ඒ නිසා 70ක් 80ක් විතර උද්දමනකාරී තත්වයක් දෙන. එහෙම වුණාම මිනිසුන්ගේ මිලදී ගැනීමේ හැකියාව ක්‍රය ශක්තිය අඩු වෙනවා. ඒක ආර්ථිකයකට හොඳ නැහැ. ආර්ථිකයක් ඉදිරියට යන්නේ නැහැ. ඉතින් එවැනි තත්වයක් තිබිච්ච රටක් ක්‍රමිකව අපේ ආණ්ඩුව යටතේදී පාලනයට පත් වුණාට පස්සේ මේ ස්ථාවර භාවයේ ලක්ෂණ පෙන්눔 කරනවා. අපිට පුළුවන්කම ලැබුණා ඒ උද්දමනය පාලනය වෙලා පසුගිය මාස 11ම ගත්තාම ඒ උද්දමනයේ බිඳුව හෝ ඍණ කියන තැනක පවත්වා ගන්න ගත්තා. ඒ කියන්නේ තවදුරටත් රුපියල් 100කින් ගන්න බහන්නේ මේ මාස 11 ඇතුළතදී ඒ 100න්ම ලබා ගැනීමේ හැකියාව තමයි උද්දමනයේ බිඳුවත් 100ට 0.1ක් වගේ ආසන්න ප්‍රමාණයක තිබුණේ. ඉතින් ඇත්තටම මේක ඉදිරියේදී යම් ආකාරයකට උද්දමනයේ බිඳුවේම හෝ ඍණ මට්ටමක තියන් ඉන්නවට වඩා යම් සැලකේ යුතු මට්ටමකට යන්නේ ආර්ථිකයට සලකුණු ලබා දෙන මේ ආර්ථිකය තව ඉදිරියට වේගවත් වර්ධනය වෙනවා කියන ලකට යම් උද්දමන ප්‍රමාණයක් පවත්වා ගැනීම වැදගත්. ඒ උද්දමනය පාලනය කරන්න පුළුවන් එකක් වෙන්න ඕනේ. ඒ නිසාම 2023 දී මුදල් අමාත්‍යාංශයත් මහ බැංකුවත් එකඟතාවයේ මත පැවතිච්ච ආර්ථික දත්ත, ලෝක දත්ත, ලෝකයේ ආර්ථික කියන්නේ ග්ලෝබල් ඉකොනොමික් අවුට්ලුක් එක, ඒ වගේම ලංකාවේ ඒ ඉදිරිය පිළිබඳව හිතලා යම් එකගතාවයකට ඒකට අපි කියනවා ෆ්ලෙක්සිබල් ඉන්ෆ්ලේෂන් ටාගට්. කියන්නේ අපි විචයනේ නම්‍යශීලී උද්දමන ඉලක්කයක් යොමු කරගත්තා. ඒ කියන්නේ මහ බැංකුව ස්වාධීනව වැඩ කටයුතු කරනකොට මේ අවුරුදු 3 ඇතුළතදී 2023 ඉඳලා 26 වෙනකන් උද්දමනය ඉලක්කයක් විදියට 5% ඇතුළේ රඳවා ගැනීමේ ක්‍රියාමාර්ග මහ බැංකුව ගැනීම. ඉතින් ඒක හොඳයි. ඒ කියන්නේ ආර්ථික ස්ථායීකරණ ඉලක්කය. එහෙනම් අපි කලබල වෙන්නට ඕනේ. මෙන්න මේ 5% ඇතුළේ රඳවා ගන්නේ නැත්නම් මේ 5% ඇතුළේ රඳවා ගන්න බැරුව 20 30 40ට යනවනම් ඒවෙනි ඒක තමයි මහ බැංකුව මැදිහත් වෙලා කටයුතු කරන්න ඕනේ. ඒවෙනි තත්වයක් ආවත් අපි දන්නවා මහ බැංකුවට අදාළ ටූල්ස් තියෙනවා, උපකරණ තියෙනවා, ඒක පාලනය කරાવි. නමුත් මේ දැන් තියෙන තත්වය මොකක්ද? අර බිඳුවත් ඍණ මට්ටමක් තිබිච්ච උද්දමනය අගෝස්තු මාසයේදී 1.2ක් වෙනවා. එතකොටම ප්‍රවෘත්ති මවනවා ඔන්න ආයේ උද්දමනය 1.2කින් ආවා. ඒකත් වැරදි විදියටයි මාධ්‍ය වාර්තා කළේ 1.5යි කියලා. ඉතින් මේ සමාජයේ බයක් හදන්න ගන්නවා. ඇත්තටම 5% ඇතුළත තිබුණා මේ ටාගට් එක ඇතුළේ තියෙන්නේ. ඇත්තටම අපිට දීලා තියෙනවා ධන දෙකක් ඍණ දෙකක් ඇතුලේ විචලනය වෙන්න කියලා. ඒ කියන්නේ ධන 3යි උද්දමනයේ 3%, 7% ඇතුලේ විචලනය වීම අපි කියන මේ ටාගට් එක ඇතුලේ ආර්ථිකයේ ස්ථාවර වෙලා තියෙන්නේ. තාමත් ඒ ඍණ සීමා පළ සීමාව ඍණ 3 ධන 3ට ඇවිල්ලා නැහැ. 1.2. ඒ නිසා විශේෂයෙන් මහ ජනතාවටත් යෝජනා කරනවා මේ තොරතුරු විවිධාකාරයෙන් ඉදිරිපත් කරද්දී ඔබත් විචක්ෂණශීලීව ගේ කරන්න. ඒ වගේම මේ තොරතුරු බෙදාහරණ අයත් නිල තොරතුරු අරව නිවැරදි තොරතුරු ඉදිරිපත් කරන්න. ඒ නැතුව සමාජයේ සැකය අවිශ්වාසය නිර්මාණය කරන කටයුතු කරන්න එපා. මොකද අවසානයේදී මේ රට සමස්තයක් විදියට අපි ඔක්කොටම අයිති රට වැටලා තිබිච්ච අර්බුදයෙන් ඉදිරියට ගෙන යෑමේ ක්‍රියාමාර්ගයට අකුල් එලීමක් තමයි මේ සිදු කරන්නේ. ඒ වගේම මේ ස්ථායීකරණයේ ප්‍රතිඵල පෙනෙමින් තියෙනවා. ආර්ථික වර්ධනයේ ඒ පිළිබඳව කරද්දක් තහදනවා. මොකද ආර්ථික වර්ධනයේ පිළිබඳව බිඳ වට්ටපු රටක ඒ ජාත්‍යන්තර ආයතන මැදිහත් වෙලා ඒ තිබිච්ච තත්ත්වයන් දෙ පුරෝකථනයන් කරන්නේ, කියන්නේ මහ එක අර අඛණ්ඩව ගලාගෙන ආර්ථිකයක විදිහට පුරෝකථනය කරන්නේ නැහැ. අපිට ලැබුණේම සාමාන්‍ය ආර්ථිකයක් නෙමෙයි, බිඳ වට්ටපු ආර්ථිකයක්. ඒ අනුව පැවතිච්ච දත්ත, ලෝක ආර්ථික දත්ත අනුව ඒගොල්ලන් පුරෝකථනය කරලා තිබුණා 3.5% ආර්ථික වර්ධනයක් ලබා ගැනීම මේ ස්ථායීකරණයට ප්‍රමාණවත්. එහෙනම් අපේ ඉලක්කය අපේ වැඩපිළිවෙල ඇතුලේ ඒ 3.5 ළඟාගෙන තිබුණා නම් ඒ හොඳටම ප්‍රමාණවත්. ඒ ප්‍රමාණය ළඟා කරගන්න බැරි වුණත් අපි එච්චර කලබල වෙන්නට ඕනේ නැහැ. ඒ තිබිච්ච ආර්ථික අර්බුදයේ ගැඹුරු හරියට විශ්ලේෂණය කරගත්තොත්. අපි ඇත්ත ප්‍රතිඵලය මොකක්ද? ඇත්ත ප්‍රතිඵලය අපිට පුළුවන් වෙලා තියෙනවා ඒ ඉලක්ක අභිබවමින් මේ 2025 පළවෙනි කාර්තු දෙකේම ආර්ථිකය වර්ධනය කරන්න. පළවෙනි කාර්තුවේදී 4.8ක් දෙවෙනි කාර්තුවේදී 4.9ක්. එහෙනම් ඒ ඉලක්කයේ අභිබවමින් යනවා කියලා කියන්නේ මේ ස්ථාවරභාවයේ හරහා ආයෝජනයමින් ඉන්නවා. ඒ ආයෝජන කැඳවීම සඳහා රාජ්‍ය විදියට මැදිහත්විත ප්‍රාග්ධන වියදම් ප්‍රමාණයකුත් තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ ආර්ථික වර්ධනය සඳහා පුද්ගලික අංශයේ මැදිහත්වීම ඉතාමත් කැපිපෙනෙන දෙයක්. මොකද බැංකු පද්ධතිය හරහා ලබා ගන්න ණය ඒක තමයි මේ මුදල් සැපයීම කියලා කියන්නේ. ඒක මුදල් අච්චු ගැසීම නෙමෙයි. මේ පිළිබඳ විවිධ වැරදි අර්ථකථන ඉදිරිපත් කරා මුදල් සැපයීම ප්‍රසාරණය වෙන්න පුළුවන් පවතින මුදල් ප්‍රමාණය සංචිත මුදල් ප්‍රමාණය වැඩියෙන් ක්‍රියාකාරී වාර්තිකයට එකතු වීමනොත් සංචිත මුදල් ප්‍රමාණය වැඩි කරලත් ඒකට තමයි මුදල් අච්චු ගන්නවා කියන්නේ. අපේ ආණ්ඩුව කිසිම සතපාක මුදල් අච්චු ගැසීමක් කරලා නැහැ. මේ ආර්ථික ප්‍රසාරණය සිද්ධ වෙන මුදල් සැපයීම සිද්ධ වෙන ආර්ථික ක්‍රියාවලිය වර්ධනය වෙලා ඒ අනුව පුද්ගලික අංශයේ ලබාගත්තු ණය ප්‍රමාණය මේ වර්ෂයේ ඇතුළතදී රුපියල් ට්‍රිලියන 1.4කින් වැඩි වෙලා තියෙනවා. ඒකෙන් එක්ක හොඳ ප්‍රවණතාවයක් පෙන්눔 කරන්නේ. ඒ වගේම මේ දත්ත ඉදිරිපත් කරන අය දැන් අපි ආර්ථික වර්ධනය පිළිබඳ වැවදි මත හදනවා. අපේ මේ දෙවනි කාර්තුවේදී 4.9ක් 2024 දී මේ කියන තත්වේදී 2024 දී ඕගොල්ලන් ආණ්ඩු කරන වෙලාවේදී දෙවනි කාර්තුවේ මොකද තිබුණේ? ඍණ 4.1ක්. අපි බලන්න ඕනේ සංසන්දනාත්මකව 2024 දෙවනි කාර්තුවේ ඍණ 4.1ක වර්ධනයක් අපි ධන 4.1ක වර්ධනයක් නේ අපි ඒ තාම අගය කළ යුතු කාරණයක්. මේකෙන් පෙන්눔 කරන්න වෙන මොකක්වත් නෙමෙයි ස්ථායීකරණයේ කාරණේම. මේ ස්ථායීකරණයේ තවත් වැදගත් කොටසක් තමයි ආණ්ඩුවේ ආදායමක ආණ්ඩුව කියලා කියන්නේ මේ සමස්තයේ පොදු අවශ්‍යතාව රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන්න රටේ ආර්ථිකයේ ජනනය වෙන ආදායමින් ප්‍රමාණාත්මක බදු මුදලක් එකතු කරගන්න එක. ඒ නිසා මේ බදු ආදායම රටේ ආදායමෙන් කොටසක් තව තැනකට විතන් කරගන්නවා. ඒක නිසි පරිදි වියදම් කරන්න සැලසුම් හදනවා. ඒක තමයි අයවැය. ඒ අයවැය ඇතුලේ වියදම් කරන්න අතිරේක ඇස්තමේන්තු නැතුව වියදම් කරන්න පුළුවන් වෙන්නේ රාජ්‍ය ආදායම නිසි පරිදි එකතු කරගත්තොත් විතරයි. එහෙනම් අපේ ඇස්තමේන්තු පිළිබඳව විවිධ විවේචන එල්ල කළා. මේ ඇස්තමේන්තු වලට යන්න බෑ, එකතු කරගන්න බෑ, බිඳ වැටෙනවා, මේවා කරන්න බෑ, වියදම් වැඩි වෙනවා. නමුත් ඇත්ත තත්ත්වය මාස 8ක් මේ කැලෙන්ඩර් වර්ෂයේ අපේ අවුරුද්දක් ගිහින් තියෙනවා. නමුත් 2025 වර්ෂයේදී අගෝස්තු මාසයේ වෙනකොට සියලු ආදායම් ඉලක්ක මම ඉදිරිපත් කරන්න කැමතියි. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සැප්තැම්බර් 23 වෙනකොට බිලියන 1500 ඉලක්කය 1545.103ක වර්ධනයක්. රේග්වේ බිලියන 1485ක ඉලක්කය 1679.113ක වර්ධනයක්. සුරාබදු දෙපාර්තමේන්තුවේ බිලියන 167ක් බිලියන 171.105ක වර්ධනයක්. ඉතින් පෙන්눔 කරන අපේ ආදායම් ඉලක්ක අපේක්ෂාව පනලා ගිහින් තියෙනවා. ඒ අනුව ඉතාම පැහැදිලි මේ ස්ථාවරභාවය අත්පත් කරගෙන යනවා. ඒ වගේම අද මේ ඉදිරිපත් කරන ආනයන අපටයන පනතට සම්බන්ධයෙන් වාහන ආනයනය කිරීමේදී අපි ඉලක්ක දෙකක් යොමු කළා. බදු ආදායම් වැඩි කර ගැනීමත් සංචිත නිෂ්පාදිත කළමනාකරණය කර ගැනීමත්. එතෙන්දී චෝදනාවක් ඉදිරිපත් කරනවා මේ ආදායම් එකතු කර ගන්න බැරි වෙයි කියලා. අපේ ඉලක්කය මුළු වර්ෂයටම වාහන ආනයනයෙන් රුපියල් බිලියන 450ක ඉලක්කයක් වර්ෂයට. මම කියන්න සන්තෝසයි මේ මොහොත වෙනකොට මේ සැප්තැම්බර් 23 වෙනකොට ඒ ඉලක්කය පසු කරමින් රුපියල් බිලියන 470ක් රේගු එකතු කරලා තියෙනවා. ඉතින් අවිනිශ්චිතතාවය හදන්න එපා. මේ ඇත්ත සංඛ්‍යා දත්ත මත කතා කරන්න. ඒ අනුව මේ ආදායම් වැඩිවීමේ ඊළඟ ප්‍රතිඵලය තමයි අපිට මේ ජාත්‍යන්තර අමූල්‍ය අරමුදලත් එක්ක තිබිච්ච වැඩසටහන ඇතුලේ තිබිච්ච බාධක නිතන් ඉලක්ක අමාරුවෙන් ළඟා කරගන්න ඕන ඉලක්ක කීපයක් තිබුණා. ඒ කියන්නේ ණය සීමාව, දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට ණය ප්‍රමාණය, ඒ වගේම තමයි මේ ප්‍රාථමික ශේෂය දළදේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් විදිහට 2.3ක්. ඒක ටිකක් අමාරුයි. අපි කියන ඔස්ටිරිටි මෙෂර්ස් සාමාන්‍ය ජනතාව මේක පීඩණයට පත් වෙනවා, පටිතද කරගන්න සිද්ධ වෙනවා. එවැනි තත්ත්වයකදී අපි ඉතා අමාරුවෙන් මෙන්න මේ ප්‍රාථමික ශේෂය මේ 2025 වර්ෂයේදී අඛණ්ඩව ලං කරගෙන තියෙනවා. ඒ ප්‍රාථමික ශේෂය අපේ වර්ෂීය ඉලක්කය බිලියන 750යි. අපි මේ වෙනකොට බිලියන 970ක්. නමුත් ඉදිරියේදී වියදම් වැඩි වෙනකොට ඒ ප්‍රමාණය අපිට ලේසියෙන් පහසුවෙන් මේ ඉලක්කයට යන්න පුළුවන්. ඒ අනුව අයවැය
පරතරය. ડોક્ટર અનિલ જયંતે you have 2 more minutes.
දෙකක් බිලියන 2200ක් අපි ඇස්තමේන්තු කරාට අපිට ඊට වඩා අඩු අගයකින් මේක නිම කරන්න පුළුවන්. අනවශ්‍ය ණය ගැනීම වලට යන්නේ නැහැ. මේ ස්ථාවරභාවයේ ගති ලක්ෂණ හැම තැනකම පෙන්눔 කරමින් තියෙනවා. රාණ්ඩු ඒ වගේම විදේශ අංශයේ ගත්තත් අපනයන ආදායම පසුගිය මාස 8 ඩොලර් බිලියන 11.6ක්. විදේශීය ප්‍රේෂණ බිලියන 5.1ක් සංචාරක කර්මාන්තයේ 2.29ක් මේ ඉතිහාසයේ පළවෙනි වතාවට තමයි මේ 2025 වර්ෂයේදී මේ සංඛ්‍යා දත්ත ලේඛන වැඩිම වාර්තාව සිද්ධ කරන්නේ. සාගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ මොහොතේදී අපේ ආණ්ඩුවට අරුද්දක් පිරෙන මොහොතේදී මම මගේ කතාව අවසන් කිරීමට සම්බන්ධ කරගන්නවා අපේ අතිගරු ජනාධිපතිතුමා මේ මොහොතේදී ඇමරිකානු එක්සත් ජනපදයේ ඊයේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය අමතා සිදු කරන ලබන කතාව. ඒ කතාවේ ගතයුතු ගොඩාක් දේවල් තියෙන අපේ රටේ අපි දැක්ම අපි මැදිහත් වීම පිළිබඳව කරුණු කාරණා ගණනාවක් ඉදිරිපත් කරා. එෙහිදී විශේෂ අවධානය යොමු කරන කාරණා කීපයක් ඔහු මතු කරලා පෙන්눔 කරනවා. මේ මොහොතේදී අපි රටක් විදිහට අපේ පැත්තෙන් අපි ඉතාම කැපවීමෙන් සාමාන්‍ය ජනතාව විදිහට සාමාන්‍ය ජනතාවට උඩින් ඉන්නේ නැති වරප්‍රසාද ගන්න නැති ජනතාවක් විදිහට මේ වැඩේ කරන ගමම්ම ලෝක පරිමාණයේ විසඳිය යුතු ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ඒ ප්‍රශ්න වලට අපි මැදිහත් වෙනවා. ඒ අතරේ අංක 1 දුප්පත්භාවයේ මේ දුප්පත්කම තුරන් කිරීම සඳහා විශේෂ වැඩසටහන අපි සාකස් කරමින් ඉදිරියට යනවා. ඒ සඳහා අවශ්‍ය මහ ජනතාවට සේවා සපයමින්. ඒ වගේම ඔහු පැහැදිලිව පෙන්눔 කරා අපිට ජයග්‍රහණය කරන්න උට විශාල අභියෝගයක් තියෙනවා මේ මත්ද්‍රව්‍ය උදාර අපරාධ. මේ සඳහා අපේ මැදිහත් වීම ඔබ දකිනවා මොන විදිහටද කරන්නේ කියලා. ඉතින් මේක ලෝක පරිමාණයෙන් අපි ජයග්‍රහණය කර යුතු එකක්. ඒ වගේම දූෂණය පිටු දැකීම ප්‍රධාන මේ කාරණා තුන. එහිදී ඔව අවධානය කරනවා මේ සමහර දූෂණය මත්ද්‍රව්‍ය අපරාධ වගේ දේවල් වලට විරුද්ධව සටන් කිරීම ක්‍රියාමාර්ග ගැනීම ආණ්ඩුකරණය කිරීම ඉතාම භයානක දෙයක්. හැබැයි ඒ භයානක වැඩේ අපි නොකර සිටීම ඒවට විරුද්ධව සටන් නොකිරීම ඊටත් වඩා භයානකයි අති විනාශකාරී කාරණයක් කියන එක පැහැදිලි කරනවා. ඒ නිසා මම සඳහන් කරන්න කැමති මේ අවස්ථාවේදී ඒ කරුණු කාරණා මත ඒ ඉදිරිපත් කරන තත්ත්වයන් මත අද ලෝකයේ පෙළ ගැහිලා තියෙන්නේ තාක්ෂණයත් එක්ක ඉදිරියට යන තත්ත්වයක්. මේ තාක්ෂණයේ ප්‍රජාතන්ත්‍රවාදයේ කැඳවීම එතුමාගේ කතාවේදී මතු කරනවා. ඒ නිසා ලෝක පරිමාණයෙන් අපි ලෝකයේත් එක්ක එකට ගැට ගැහිලා බොහොම තොරතුරු බෙදා හදා ගනිමින් සහයෝගයෙන් එකට වැඩ කටයුතු කරමින් මේ අපේ මනුෂ්‍යත්වයේ වෙලාගෙන මනුෂ්‍යත්වයේ ප්‍රශ්න කරන ලෝක පරිමාණ ප්‍රශ්න විසඳීම සඳහා දැන් අපිට මහඟු අවස්ථාවක් ආණ්ඩුවක් නිර්මාණය වෙලා තිනා අපි ඒ සඳහා විවෘතයි. සියලු දෙනාටම ඔබ සැබෑ ලෙස මේ රට මේ අර්බුදයෙන් ගොඩ අරගෙන මනුෂ්‍යත්වයේ නාමයෙන් රට සංවර්ධනය කිරීමට නම් මේ වේදිකාව ඇතුලේ අපි වැඩ කටයුතු කරමු කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා. බොහොමත්ම ස්තුතියි.